अद पटांगामुं एककय देख जीवये रासायनिकः शैलीय पदनम निपुणतावे जीवे रासायनिक पदनम मम हितान्ने जीव विद्यावे हरय तमाय मेक मे कोटस नैत्नम जीव विद्यावे इतुरु कोटस इगेन गन्न अपिट अमारुय मे कोटसदी अपि कथा करनवा जीव द्रव्य वल रासायनिक पदनम शैल वल व्यूहय शैल वल आभ्यंतरे कोटस ए सियल्लम अपि कथा करनवा මුලින්ම අපි බලමු නිපුණතා මට්ටම 2.1 ජීවී දේහයේ මූල ද්‍රව්‍යමය සංයුතිය. රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕගොල්ලෝ දන්නවා පෘථිවි කබලේ තියෙනවා මූල ද්‍රව්‍ය 92ක් විතර. ඉතින් ඒකෙන් 120ක් 125ක් විතර තමයි අපිට අවශ්‍ය කරන මූල ද්‍රව්‍ය තියෙන්නේ. ඉතින් ඇත්තටම අවශ්‍ය කරන මූල ද්‍රව්‍ය කියලා කියන්නේ ජීවීන්ට අඛණ්ඩව නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමටත් ප්‍රජනනයටත් අවශ්‍ය වන මූලද්‍රව්‍ය. දැන් අපි කතා කරා පරිවෘත්තිය ගැන. පරිවෘත්තිය අපි අර්ථ දැක්වුවේ අපේ ජීවය තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියාවල එකතුව කියලා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනව නම් අනිවාර්යයෙන්ම මූලද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මේ ජීවීන්ගේ අවශ්‍ය මූලද්‍රව්‍ය කොටස් කරන්න. අපි ඉස්සෙල්ලා කොටස් දෙකක් සකස් කරමු. එකක් තමයි මිනිසාට අවශ්‍ය වන මූලද්‍රව්‍ය. මිනිසාට අවශ්‍ය වන මූලද්‍රව්‍ය සංඛ්‍යාව 25යි. ඒ වගේම ඊළඟට බලමු ශාකවලට අවශ්‍ය වන මූලද්‍රව්‍ය සංඛ්‍යාව 17යි. අපි ශාකවලට අවශ්‍ය මූලද්‍රව්‍ය ගැන සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා ක්‍රියාකාරී ශාකය කියලා ඒකකේ. අපි බලමු දැන් මිනිසාගේ අවශ්‍යක මූලද්‍රව්‍ය මොනවද කියලා. මිනිසාගේ දේහ බරෙන් එහෙම නැත්නම් දේහ ස්කන්ධයෙන් 96.3%ක්ම තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. 33.7% තියෙන්නේ කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. අපි පොඩි පැහැදිලි කර ගැනීමක් කරමු මේ අධිමාත්‍ර සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද කියලා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ දේහයේ තිබෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ වගේ මූලද්‍රව්‍ය අපේ තියෙනවා 11ක්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, කැල්සියම්, පොටෑසියම්, සල්ෆර්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම්. ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා 14ක්. ඒවා තිබෙන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. බෝරෝන්, කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්, ෆ්ලෝරීන්, අයඩීන්, යකඩ, මොලිබ්ඩනම්, මැංගනීස්, සෙලීනියම්, සිලිකන්, ටින්, වැනේඩියම්, සින්ක්. ඉතින් අපි ගත්තොත් මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලින් 96%ක්ම තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඉතිරි 4%න් බහුලවම දකින්න පුළුවන් කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම් සහ සල්ෆර්. ඇයි මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් බහුල? අපේ ජීවය තුළ තියෙනවා පුතේ ප්‍රධාන කාබනික සංයෝග 4ක්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ඒ වගේම අපේ ප්‍රධාන අකාබනික සංයෝගය තමයි ජලය. එහෙමනම් මෙන්න මේ කියපු සංයෝගවල වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි මේ 4. එහෙමනම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. අන්න ඒ නිසා තමයි ජීවයේ තාමත්ම බහුලවම දකින්න පුළුවන් මූලද්‍රව්‍ය මේවා වෙන්නේ. අපිට කතා කරන්න තියෙනවා ජීවයට වැදගත් වෙන ප්‍රධාන අකාබනික සංයෝග ජලය සහ ප්‍රධාන කාබනික සංයෝග 4 පිළිබඳව. අපි මේ වේලාව තුල කතා කරමු ජීවයට වැදගත් වෙන ප්‍රධාන අකාබනික සංයෝගය. ඔයගොල්ලෝ දන්නවා අපිට වැදගත් වෙන ප්‍රධානතම අකාබනික සංයෝගය ජලය. ඒ වගේම අත්‍යවශ්‍යම සංයෝගය ජලය. ඒ වගේම වැඩිපුරම තිබෙන සංයෝගය ජලය. මේ ජලය නැතුව කිසිම ජීවියෙකුට මේ මිහි පිට ඉන්න බෑ. ඒකට හේතුව තමයි ජලය අපේ හැම තැනම සංඝටකයක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. සඳහා ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ජීවි සෛලවල ප්‍රධානතම සහ වැදගත්ම රසායනික සංඝටකය ජලය. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපේ සෛලවලින් සියයට 60කට වඩා සෛලවලින් සෛලවල අත්තරගත සංඝටක වලින් සියයට 60කට වඩා තියෙන ජලය. ඒ ජලයේ තමයි සියලුම සංඝටක දිය වෙලා තියෙන්නේ. දෙවැනි එක තමයි එහෙමනම් සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාත්‍යයක් ලබා දෙන ජලය. අන්න ඒ කරුණු දෙක තමයි අපි කියන්නේ ජලයට ජීවය සඳහා වැදගත් වෙන හේතු. එහෙමනම් මේ ජලය මේ තරම්ම වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි පොඩ්ඩක් හොයලා බලමු. ජලය. උගුල දන්නවා ජලය අපි රසායනිකව ලියන්නේ H2O කියලා. මේ ජලාණු ඉතාමත්ම කුඩායි, ඒ වගේම ද්‍රවීයයි, ඒ වගේම කෝණික අණුවක්. දැන් මේ H2O කියලා කියන්නේ මේකේ අඩංගු වෙලා තියෙනවා එක ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මේ ව්‍යුහ සූත්‍රයට අනුව ජලයේ පවතිනවා ද්‍රවීය බවක්. ඒකට හේතුව ඔක්සිජන් ඉතාමත්ම කුඩා ඍණ ආරෝපණයක් ලබා ගන්නවා. හයිඩ්‍රජන් ඉතාමත්ම කුඩා ධන ආරෝපණයක් ලබා ගන්න. අන්න ඒක නිසා H2O අණුව කෝණික ද්‍රවීය බවක් ලබාගෙන තියෙනවා. එහෙම පවතින මේ ජල අණු අතර පවතිනවා හයිඩ්‍රජන් බන්ධන. මම ඕගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් හයිඩ්‍රජන් බන්ධන පිළිබඳව. ඕගොල්ලෝ රසායන විද්‍යාවේ අහලත් ඇති මේ හයිඩ්‍රජන් බන්ධන ඉතාමත්ම දුර්වල, එහෙම නැත්නම් දුබල ආකර්ෂණ බල. එතෙන්දි මේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ එක ජලාණුක ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුවක් යාබද ජලාණුවේ ඍණාරෝපිත ඔක්සිජන් පරමාණු සමග ඇතිවන ආකර්ෂණ බලයක්. මේ හයිඩ්‍රජන් බන්ධන අවශ්‍ය වේලාවට බිඳින්න පුළුවන්, ආපහු නැවත සකස් වෙනවා. මේ හයිඩ්‍රජන් බන්ධන නිසා තමයි කාමර උෂ්ණත්වයේදී ජලය ද්‍රව වශයෙන් පවතින්නේ. ඒ කියන්නේ ද්‍රව ජලය ලෙස පවතින්නේ මේ හයිඩ්‍රජන් බන්ධන නිසා. ඉතින් මේ හයිඩ්‍රජන් බන්ධන නිසා ජලය සතු ලක්ෂණ ගොඩාක් ඇති වෙලා තියෙනවා. මේ ජලය සතු මේ ප්‍රධාන ලක්ෂණ වලින් හතරක් අපේ ජීවය පවත්වා ගැනීමට දායක වෙනවා කියලා අපි ඔයගොල්ලන්ට උගන්වනවා. අපි ඒ ಗುಣ මොනවද කියලා එකින් එක සලකලා බලමු. ඒ තමයි පළවෙනි එක සංශක්ති හැසිරීම. දෙවෙනි එක උෂ්ණත්වයේ මැදිස්ත කිරීමට ඇති හැකියාව. තුන්වෙනි එක හිමායනයේදී ප්‍රසාරණය වීම. හතරවෙනි එක ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය කියන ගුණ හතර. මේ ගුණ හතර අපි එකිනෙක විග්‍රහ කරලා බලමු. අපි ඉස්සෙල්ලාම බලමු සංශක්ති හැසිරීම. ජලයට තියෙනවා ඉතාමත්ම අධික සංශක්ති බල. අපි බලමු මේ සංශක්ති බල කියන්නේ මොනවද කියලා. සංශක්ති බල කියලා කියන්නේ පුතේ සමාන අණු අතර ඇතිවන ආකර්ෂණ බල. ඒ අණුව ජලාණු අතර තියෙනවා ඉතාමත්ම අධික සංශක්ත බල. ඒ අතරම මෙතන පවතිනවා ආශක්ත බල කියලා જાතියක්. ඒ ආශක්ත බල කියලා කියන්නේ අසමාන අණු අතර පවතින ආකර්ෂණ බල. ඉතින් අපි මෙතන කතා කරන්නේ අතරම ප්‍රධාන වශයෙන් සංශක්ත බල ගැන. ජලයේ මේ අධික සංශක්ත බල වැදගත් වෙන්නේ දේහ තුළ ද්‍රව්‍ය පරිවහනය සඳහා. මේ අධික සංශක්ත බලවලට හේතු වෙන්නේ ජලාණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන. මේ ජලාණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා අඛණ්ඩ ලෙස ධාරාවක් ගොඩනැගිනවා. උදාහරණයක් හැටියට ඔයගොල්ලෝ දන්නවා ශාකවල සෛලම පටකය තමයි ජලය සහ ඛනිජ පරිවහනය සිදු කරන්නේ. ජලය සහ ඛනිජ පරිවහනය සිදු කරනකොට මුලින් අවශෝෂණය කරගත් ජලය ඛනිජ ශාක කඳ දිගේ ඉතාමත්ම ඉහළට ඇදිලා යනවා. ඒට ජලයේ පවතින මේ අධික සංශක්ත බල නිසා ජලාණු ඉහළට ගලාගෙන යනවා. ඒ නිසා ඒ සමගදී වෙලා තියෙන ඛනිජ ඉහළට ගලාගෙන යනවා ගුරුත්වයට එරෙහිව. ඒ වගේම මේ ගලා යන ඒ නලවල, එහෙම නැත්නම් අපි ඒවට කියන්නේ සෛලමීය වාහිනී කියලා, එහෙම නැත්නම් වාහකාබ, ඒ අතර, ඒ කියන්නේ ජල ධාරාවයි අර වාහිනී වාහකාබ වල අඩංගු සෙලියුලෝස් ලිග්නින් ඒ වගේ සංඝටක අතර ඇති වෙනවා ආශක්ත බල. ඒක නිසා මේ පරිවහනය සඳහා සංශක්ත බල ආශක්ත බල දෙකම වැදගත් වෙනවා. ඒ වගේම ෆ්ලෝයමීය පටකයේ වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් කාබනික ආහාර පරිවහණයට. ශාකවල ප්‍රධාන කාබනික ද්‍රව්‍ය තමයි පරිවහණය වන සුක්‍රෝස්. ඉතින් මේ පරිවහණය වෙනකොට ඔයගොල්ලෝ දන්නවා සුක්‍රෝස් එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය ජලයේදී වෙලා තමයි ගමන් කරන්නේ. එතකොට ඒ ගමන් කිරීමට අර ඇදීම එහෙම නැත්නම් සංශක්ත ආශක්ත ඇදීම වැදගත් වෙනවා. ඒ සංශක්ත සංශක්ත බල, ඒ කියන්නේ සමාන සමාන අණු අතර පවතින ඒ බලය නිසා ඒ ද්‍රව්‍ය සහිත ඒ යුෂය ඇදිලා යනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට දැකලා ඇති මේ ජලාශවල මතුපිට ඒ ජල ස්තරය මත ඇවිදිනවා කෘමීන්. ඔය දියලිසන් වගේ අය ජලාශ මතුපිට ඇවිදිනවා. ඉතින්දි වෙන්නේ ඒ ජලාශයේ ජල ස්තර ගොඩනැගෙනවා. ජල ස්තර ගොඩනැගින්නේ අර ජලයේ පවතින අර සංශක්ත බල නිසා ඇතිවෙනවා අධික පෘෂ්ඨිකාතතියක්. එතකොට ඔන්න ඉහළ ජල ස්තරයක් ගොඩනැගෙනවා. ඊට පස්සේ ඉහළ තියෙන ජල ස්තරය පහළ තියෙන ජල ස්තරයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳලා තියෙන්නේ. ওই විදිහට ජල ස්තර පිළියෙල වුණාම ලස්සන පෘෂ්ඨයක් ගොඩනැගිනවා අර කෘමීන්ට ඇවිදින්න පුළුවන්. ඉතින් කෘමීන් පොළව මත ඇවිදිනවා වගේ අර ජල ස්තරය මත ඉතාමත්ම පහසුවෙන් ඇවිදිනවා. ඔන්න බලන්න සංශක්ත බලයේ ප්‍රතිඵලය. ඊළඟට අපි විග්‍රහ කරමු උෂ්ණත්වයේ මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව කියලා. දැන් ජලය ඔයගොල්ලෝ දන්නවා අධික විශිෂ්ට තාපධාරිතාවයක් වගේම අධික වාෂ්පීකරණයේ ගුප්ත තාපයක් සහිත සංයෝගයක්. අපි ඉස්සෙල්ල බලමු මේ අධික විශිෂ්ටතාවධාරිතාවයේ තියෙන වැදගත්කම. ඔයගොල්ලෝ දන්නවා අපි අචලතාපී දීවින් අපි උෂ්ණත්වය ආරක්ෂා කරගන්නවා පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණත්. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ දකින්නවා අධික උෂ්ණත්වයක් පරිසරයේ තියෙනකොට අපි දහදිය වාෂ්ප කරනවා. ඉතින් දහදිය වාෂ්ප වෙනකොට අපේ තාපය අරගෙන අර ජලයේ සුළු ප්‍රමාණයක් දේහේ නිවත් වෙනවා. එතකොට බලන්න ලොකු තාප ප්‍රමාණයක් අරගෙන පොඩි ජල පරිමාවක් දේහෙන් වාෂ්ප වෙනවා. එතකොට වාෂ්පීකරණයේ ගුප්ත තාපය ඉතාමත්ම වැඩි. ඒක නිසා අපිට පොඩි ජල පරිමාවකින් තාපය ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ශාක දවල් කාලයේදී ඉතාමත්ම දැඩි සූර්යාලෝකයට මුහුණ දෙනවා. ඉතින් ශාක සිසිලණය වීම සඳහා ජලය වාෂ්ප කරනවා උත්සේදනය මගින්. ඒ උත්සේදනය ශාක පුටිකා හරහා ඒ වගේම උච්චාර්මය හරහා වාසිදුරු හරහා සිදු කරගනු ලබනවා. එතකොට ජලය වාෂ්ප වෙනකොට ශාකයකින් පොඩි ජල ප්‍රමාණයක් ලොකු තාපයක් අරගෙන බැහැර වෙනවා. අන්න වාෂ්පීකරණයේ ගුප්ත තාපය හරිම වැදගත්. අධික විශිෂ්ටතාපධාරිතාවය. අධික විශිෂ්ටතාපධාරිතාවය නිසා ජෛව පද්ධතිවල ඒ වගේම ජලජ දේහවල තාප සාරක්ෂකයක් විදිහට ජලය ක්‍රියා කරනවා. ඒ කියන්නේ කොච්චර ලොකු තාපයක් අර පද්ධතියට වැටුණත් ලොකු උෂ්ණත්වයක් විචලනය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ගමු ජලාශයක්. ජලාශයක ඉන්නවා විශාල ජීවීන් ප්‍රමාණයක්. දැන් ඔකට දිවා කාලයේදී සූර්යාලෝකයේ වැටෙනකොට ඇතරම ජලය රත් වෙනවා. නමුත් රත් වෙනකොට ලොකු උෂ්ණත්වයකින් ඉහළ යන්නේ නැහැ. අන්න ඒක තමයි ඒ විශිෂ්ටතාපධාරිතාවයේ වැඩිවීම. ඉතින් බලන්න ජලය කොයිතරම් මේ ජීවීන්ට වැදගත් වෙනවද කියලා උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට. ඊළඟ වැදගත් කරුණ තමයි හිමායනයේදී ජලයේ සිදුවන ප්‍රසාරණය. ඔයගොල්ලෝ දන්නවා ජලය ක්‍රමක්‍රමයෙන් සීතල කරගෙන යනකොට මිදෙනවා. එහෙම මිදිලා ඒගොල්ලෝ හදනවා අයිස් කැට, එහෙම නැත්නම් දැලිස. මේ අයිස් කැට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ජලයේ පාවෙනවා. ඔයගොල්ලෝ අද බලන්න වීදුරුවකට අයිස් කැට ටිකක් දාලා ඒ අයිස් කැට ටික කොහෙද තියෙන්නේ කියලා පාවෙනවා. ඕක තමයි ජලයේ හිමායනයේදී සිදුවන ප්‍රසාරණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පුතේ යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වන විට ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වන විට ඝනත්වය වැඩි වෙනවා. එහෙමනම් ජලය මිදෙනකොට ඝනත්වය වැඩි වෙන්න ඕනේ. එහෙමනම් අයිස් කැට ගිලෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ජලය මිදෙනකොට හැදෙන අයිස් කැට දැලිසක් වගේ පිළියෙල වෙනවා. පිළියෙල වෙලා ඒ දැලිස අයිස් කැටය ජලය මතුපිට පාවෙනවා. ජලයට උපරිම ඝනත්වයක් තියෙන්නේ සෙල්සියස් අංශක 4. අංශක 4 ජලය කැට හැදිලා, ඒ කියන්නේ අයිස් කැට හැදිලා, ඒ හැදෙන ස්ඵටික අර ජලාශයක් මත පා වෙනවා. ඒ කියන්නේ ජලාශයේ මතු පිට පා වෙනවා. එතකොට එහෙමනම් අපි ගත්තොත් ජලාශයක්, පොකුණක්, විලක්, ඕනෑම සාගරයක් වෙන්න පුළුවන්. එතෙන්දී අයිස් මිදිලා උඩ අයිස් කැට පා වෙනකොට යට තියෙන ද්‍රව ජලය. ඔය ද්‍රව ජලයේ ඕනේ තරම් ජීවීන් නොමැරි ජීවත් වෙනවා බොහොම ලස්සනට. ඇයි ඒ කොටස මිදෙන්නේ නැහැ? අර උඩින් තියෙන අයිස් කැට මගින් ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා. ඒ කොටස නොමිදී තියෙනවා. ඒ නිසා නිරුපද්‍රිතව ජීවත් වෙන්න පුළුවන්. මේක පුතේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල වැඩි සුලභ නැහැ. මොකද අපි අර ඍතුභේදය දරන රටවල් නෙවෙයි. මොකද සෞම්‍ය කලාපික රටවල් වල ඍතුභේදයක් තියෙනවා. ඍතු හතරක් තියෙනවා. ඒකේ ශීත ඍතුව ඉතාමත්ම සීතලයි. අයිස් මිදෙන උෂ්ණත්වයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒ වගේ කාලවල් වල අර ජලාශවල සිටින ජීවීන්ට හරි ප්‍රශ්නයක් මේ අයිස් මිදුනොත්. නමුත් අයිස් මිදීම සිදු වෙන්නේ අනියම් ආකාරයකට. මේ හිමායනය කියලා කියන්නේ හිම හැදෙන උෂ්ණත්වය. ඊළඟට අපි බලමු ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. ඕගොල්ලෝ දන්නවා අපි හැම වෙලේම මොනවා හරි දිය කරන්න ගන්නේ ජලය. ඒතර ජලය හොඳ ද්‍රාවකයක්. ජලයේ බොහෝ සංඝටක ඉතාමත්ම හොඳින් දිය වෙනවා. මේ දියවීම සඳහා ගොඩාක්ම වැදගත් වෙන්නේ ජලයේ තියෙන ද්‍රවීය භාවය. එතකොට ද්‍රාව්‍යතාවයේ තීරණය කරන්නේ අයනීකරණය නෙවී ද්‍රවීය බව. ජලයේ අකාබනික සංයෝග වගේම කාබනික සංයෝගත් තිය වෙනවා. ඕගොල්ලෝ දන්නවා පරිවෘතිය ගැන. දැන් ඒ පරිවෘතියේදී ඕගොල්ලෝ කිව්වා අපේ ජීවය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සියල්ලගීම එකතුව තමයි පරිවෘතිය කියන්නේ කියලා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවෙන්න නම් ජලීය මාධ්‍යයක් අවශ්‍යයි. එතකොට මේ සංඝටක ඔක්කොම අර ජලීය මාධ්‍යවල දිය වෙලා තියෙනවා නම් ප්‍රතික්‍රියාව හරි පහසුයි. අපි උදාහරණයක් හැටියට ගමු ග්ලූකෝස්. ග්ලූකෝස් තමයි පුතේ අපේ ප්‍රධාන ශ්වසන උපස්තරය. අපි හැම වෙලේම ශක්තිය ලබා ගැනීමට වාචනය කරන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණය වෙලා සායු තත්ත්වයක් යටතේ අපිට ATP අණු 32ක් ලබා දෙන්න පුළුවන්. ඒතර මේ ග්ලූකෝස් වගේ ද්‍රවීය අණු මුදෝට දිය වෙනවා අර ජලයේ. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණු අයනිකයි. නමුත් ද්‍රවීය නැහැ. ඒත් ජලයේ හොඳට දිය වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරදී ලුණු දිය කරගන්නෙත් ජලයේ. ඒ වගේම ද්‍රවීය සහ අයනික අණු තියෙනවා අපේ දේහයේ. උදාහරණයක් ඇටට එන්සයිම. මේ එන්සයිම ද්‍රවීයයි, ඒ වගේම අයනිකයි. මේ එන්සයිම අනිවාර්යෙන්ම ජලීය මාධ්‍යයක තමයි ක්‍රියාකාරී වෙන්නේ. හොඳම උදාහරණය තමයි අපේ කේටේ දකින්න පුළුවන් ලයිසෝසයිම් කියලා එන්සයිමයක්. මේ එන්සයිමය ආහාර ජීර්ණයට භාජනය වෙන එන්සයිමයක් නෙවෙයි. මේ එන්සයිමය මගින් කරන්නේ අපේ දේහයට ඇතුල් වන බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය විනාශ කරලා ඒ බැක්ටීරියා මරලා දාන එක. ලයිසෝසයිම් එන්සයිමේ කේටේ පමණක් නෙවෙයි, කඳුළු වල තියෙනවා, අපේ ශ්ලේෂමල ශ්‍රාවයන්ගේ තියෙනවා, දහදී තියෙනවා. එතකොට මේ එන්සයිමය ජලයේ හොඳින්ම දිය වෙනවා. මේ දියවීමේදී පුතේ ජලය කරන්නේ අර අණු වටේට හයිඩ්‍රජන් බන්ධන හදලා ඒහා සම්බන්ධ වෙනවා. එතකොට අනිවාර්යෙන්ම ද්‍රාවකයක් හැටියට ජලය ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට දිය වෙනකොට ජලය අර අණුත් එක්ක සම්බන්ධ වෙන ආකාරය අණුව ඒ අණුවලට කිසිම රසායනික වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අර ප්‍රතික්‍රියාව සිදුවෙන්න අවශ්‍ය මාධ්‍යයක් තමයි ජලය මගින් සපයන්නේ. එහෙමනම් ඕගලන්ට පැහැදිලි ඇති මේ ජලයේ තියෙන වැදගත්කම. එතන අපි කෙටියෙන් එක සාරාංශගත කරොත් ජලය ද්‍රවීය කෝණික අණුවක්. ඒ අණුමේ තියෙන ලක්ෂණය නිසා ජලාණු ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒ හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ හැකියාව අපි කියනවා ජීවයට ඉතාමත්ම වැදගත් ගුණ ඇති කරනවා කියලා. ඒ අණුව අපි කතා කරා පළවෙනියටම ජලයේ තියෙන අධික සංශක්ත බල. අධික සංශක්ත බල නිසා ජලය සහිත මාධ්‍ය ඉතාමත්ම හොඳින් පරිවහන කාර්යයට දායක වෙනවා. එකට උදාහරණ තමයි සෛලමීය පරිවහනය, ෆ්ලෝයමීය පරිවහනය. ඒ වගේම ජලය මතු පිට, එහෙම නැත්නම් ජලස්තර මත ජීවීන්ට ඇවිදින්න පුළුවන්. අන්න ඒ වගේ පුෂ්ටික ආතතියක් අධිකව ඇති කරලා ඒ ජීවීන්ට උපස්තරයක් ලබා දෙනවා කිව්වා. ඒ වගේම උෂ්ණත්වය මධ්‍යස්ථ කරනවා. ඒ කියන්නේ ලොකු උෂ්ණත්ව විපර්යාසයක් කොච්චර ලොකු තාපයක් ගත්තත් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම වාෂ්ප වෙනකොට පොඩි ජල ප්‍රමාණයක් ඉවත් වෙනවා. ලොකු තාප ප්‍රමාණයක් අරගෙන ඊළඟට ජලයේ සිදුවන අනියම් ප්‍රසාරණය සෙල්සියස් අංශක 4 ජලය අයිස් කැට බවට පත් වෙනකොට ඒ අයිස් කැට දැලිස බවට පත් වෙලා අර ජලය මතු පිට පාවෙනවා. ඒක හරි වැදගත් ශීත ප්‍රදේශවල ජලාශවල ජීවත් වන ජීවීන්ට නුරුපද්‍රිතව ජීවත් වෙන්න. ඒ වගේම ජලය ඉතාමත්ම හොඳ ද්‍රාවකයක්. ඒක නිසා ගොඩක් ප්‍රතික්‍රියා මේ මාධ්‍යයේදී සිදු වෙනවා. ඉතින් මේ ලක්ෂණ අපේ ජීවේ පවත්වාගෙන යන්න අපිට ගොඩාක් ඉවහල් වෙනවා. අපි දැන් බලමු මේ අපි කතා කරපු මේ පළවෙනි ඒකකයේ ඒ කොටස් සහ දෙවෙනි කොටස් වලින් ප්‍රශ්නයක් ආවොත් ලියන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරොත් එහෙම මේ ජලය ගැන විස්තරයක් සහ මූලද්‍රව්‍ය ගැන විස්තරයක් අන්තර්ගතව තියෙන කොටසකින් ප්‍රශ්නයක් ඇහුවොත් MCQ තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කොටස් දෙකම එකතු කරපුවාම MCQ ප්‍රශ්න 5ක් හෝ 6ක් ඇතුළත් වෙනවා. ඉතින්දී මේ කොටසේ සියලුම විෂය කරුණු නිවැරදිව දැනගන්න. දැන් උදාහරණයක් හැටියට අදිමාත්‍ර මූලද්‍රව්‍ය හරියටම දන්නේ නැත්නම් අංශුමාත්‍ර මූලද්‍රව්‍ය හරියටම දන්නේ නැත්නම් බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න හරි අමාරුයි. ඒක නිසා මේ විෂය කරුණු ඉතාමත් හොඳින් මතක තබා ගන්න. ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න මම කලිනුත් කිව්වා ඔයගලන්ට. එතෙන්දී නිවැරදි පැහැදිලි පිළිතුරක් අර හිස්තැන තුන ලියන්න ඕනේ. ඒ කොටස් හරියට ලැබුණේ නැත්නම් උත්තර දෙනකොට අපි මාකින් ස්කීමකේ හැටියට කොටස් ලකුණු ප්‍රදානය කරන්නේ නැහැ. දැන් ජලයේ ප්‍රධාන ගුණ ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ ලියන්න ඕනේ 4. මේ 4ම ලියලා ඒක ජීවිතේට වැදගත් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් සහිතව ලියා දක්වන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි රචනා ප්‍රශ්න. දැන් සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයකට මම කිව්වා ඔයගොල්ලන්ට පැය භාගයක් දෙනවා කියලා. ඒ රචනා ප්‍රශ්නයේ තුල දැන් උදාහරණයක් හැටියට ජලය පිළිබඳව රචනාවක් ලියන්න ජීව විද්‍යාවේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ජලය පිළිබඳව රචනාවක් ලියනකොට ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපේ ජීවිතයට වැදගත් වන ප්‍රධානතම අකාබනික සංයෝගය ජලය කියලා. එතකොට ඊට පස්සේ කියන්න ඕනේ ජලාණුවේ රසායනික ස්වභාවය ගැන කියන්න ඕනේ. ජලාණුව අකාබනික ඒ වගේම කුඩා ද්‍රවීය අණුවක් කෝණික ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ ද්‍රවීකරණය නිසා ඔක්සිජන් පරමාණු කුඩා ධන ආරෝපණයක් ලබා ගන්නවා. ඒ වගේම හයිඩ්‍රජන් පරමාණු කුඩා ධන ආරෝපණ ලබා ගන්නවා. එතකොට හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා අරක ජලාණුවක ධන ආරෝපිත H පරමාණුයි යාබද ජලාණුවේ ඍණ ආරෝපිත ඔක්සිජන් පරමාණුයි අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම සමහර වෙලාවට වොමනාවට තමයි සිදු වෙන්නේ. කියන්නේ ආබද අණුත් එක්ක සම්බන්ධතා ඇති වෙන්න තමයි මේක සිදු වෙන්නේ. උදාහරණයක් ඇටිට ද්‍රාවකවලදී ඒ ක්‍රියාව පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ බන්ධන හැදෙන්න පුළුවන්. ඒ වගේම නැවත කැඩෙන්න පුළුවන්. ආය හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුවිශේෂ බන්ධන වර්ගයක් කියලා කියන්න ඕනේ. ඊපස්සේ ඔයගොලු කියන්න ඕනේ ඊට ද්‍රාවිතාව. ද්‍රාවිතාවේ ඇති වෙලා තියෙන්නේ අර ද්‍රවීය බව නිසා. ඒක නිසා පුළුවන් අයනික, ඒ වගේම ද්‍රවීය, ඊට පස්සේ ද්‍රවීය සහ අයනික ඕනෑම සංඝටකයක් මේ ජලයේ දිය කරන්න. පස්සේ ඔයගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ අර ಗುಣ. ඒ ಗುಣ පැහැදිලි කිරීමේදී ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයක් ලියනකොට ಗುಣ 4 ඉස්සෙල්ලා ලියලා ඉන්න. ඒ කියන්නේ අර ජලය මේ කොහොමද ජීවිතයට වැදගත් වෙන්නේ කියන එක අර අපි කිව්වේ අධික සංශක්ත බල. ඊළඟට ඒකේ අර තියෙන මේ හිමායනයේදී සිදුවන ඒ ප්‍රසාරණය, ඊළඟට සර්ව නිපුණත්වය, ඊළඟට උෂ්ණත්වයේ මධ්‍යස්ථ කිරීමේ හැකියාව. අපි ඊළඟට කතා කරන්න ඕනේ ජීවේ අඩංගු ප්‍රධානතම කාබනික සංයෝග මොනවද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා කාබනිකයි කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේ සංයෝගවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙන්න ඕනේ. දැන් අපි කතා කරන කාබනික සංයෝග වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අනිවාර්යෙන්ම තියෙනවා. ඊට අමතරව වෙනත් මූලද්‍රව්‍යයන් තියෙන්න පුළුවන්. ඇත්තටම ජීවි ලෝකයේ කාබනික සංයෝග ගොඩක් වැඩි. ජීවය කියලා කියන්නේ ඇත්තටම කාබනික දෙයක්. ඒ අතර ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල.
එතකොට ඔයගොල්ලෝ හිතන්න එපා ජීවයේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග හතර මේ හතර විතරයි කියලා. මේ හතර නෙමෙයි. අපේ තියෙන තව විටමින්, ඒ වගේ සංඝටක, ඒව ඔක්කොම කාබනිකයි. නමුත් අපි මෙතන අපි සුවිශේෂීකරණය කරන්න ඕනේ ප්‍රධාන කාබනික සංයෝග කියලා. එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන මේ හතර තමයි සුලභතම, ඒ වගේම බහුලතම කාබනික සංයෝග හතර.
ඇත්තටම ඒකිනුත් අපි ඉස්සෙල්ලම කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන. ඊළඟට ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල ගැන අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. මේ මූලිකවම මේ සංයෝගවල සංයුතිය කියන්නේ මොකක්ද? ඇත්තටම පුතේ සංයුතිය කියලා කියන්නේ මේකේ අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය. දැන් අපි ඒක පෙළ ගැස්සොත් කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරයි. එතකොට සියලුම කාබෝහයිඩ්‍රේට් මේ මූලද්‍රව්‍ය තුනෙන් සෑදිලා තියෙනවා. ඊළඟට අපි කතා කරොත් ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන කියලා කියන්නේ ඇත්තටම ජීවේ ඉතාමත්ම වැදගත් වෙන කාබනික සංයෝගයක්. අපේ එන්සයිම, ඊළඟට සමහර හෝමෝන, ඒ ඔක්කොම ප්‍රෝටීන වලින් හැදිලා තියෙන්නේ. මේ ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතිය ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර්. මේ සල්ෆර් කියන එක හැම ප්‍රෝටීනයකම නැහැ. සමහර ප්‍රෝටීන වල තියෙනවා, නමුත් ප්‍රෝටීන වල අන්තර්ගතයිනේ. ඒ හින්දා අපි කියනවා මූලද්‍රව්‍ය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර්. ඊළඟට අපිට හම්බ වෙන්නේ ලිපිඩ කියන ඒ කාබනික සංයෝගය. ලිපිඩත් කාබෝහයිඩ්‍රේට් වගේම සංයුතියක් තියෙන එකක්. ඒ කියන්නේ CHO, එහෙම නැත්නම් කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණයි ලිපිඩ වල තියෙන්නේ. ලිපිඩ හරි වෙනස්. අර අපි කලින් කතා කරපු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන වගේ නෙවෙයි, පොඩ්ඩක් වෙනස් සංයෝගයක්. අපි බලමු ඉස්සරහට. ඊළඟට න්‍යෂ්ටිකාම්ල. න්‍යෂ්ටිකාම්ල කියලා කියන්නේ පුතේ අපේ ප්‍රවේණික ද්‍රව්‍ය. ඔයගොල්ලෝ අහලා DNA සහ RNA කියලා ಜಾති දෙකක් තියෙනවා. ඒ තමයි අපේ ප්‍රවේණිය. ඒ කියන්නේ අපේ ආවේණිය. ඒ කියන්නේ අපේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට අරන් යන එක. ඒ වගේම පරිණාමය. ඒ හැම එකටම දායක වෙන සංයෝග වර්ග. මේ න්‍යෂ්ටිකාම්ල වල පොදුවේ ගත්තොත් අගින්න පුළුවන් සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඊළඟට ඔක්සිජන්. මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හැම එකෙම. ඊට අමතරව නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. එහෙමනම් න්‍යෂ්ටිකාම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් ෆොස්ෆරස්. ඒ ටික වෙන වෙනම මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මූලද්‍රව්‍ය සංයුතිය හැටියට.